ආයුබෝවන් දුවේ පුතේ, අපි ඔබත් එක්ක සම්බන්ධ වෙන්නේ රුහුණු ගුරු ගෙදර වැඩසටහනින්. අපි ඒ සඳහා අද දවසේ දකුණු පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ පූර්ණ අධීක්ෂණ යටතේ රුහුණු සේවය සහ අපි එකතු වෙලා මේ ආදරණීය දූල පුතාලාගේ අනාගතේ සංවාදනය කරන්න පුරවැසි අධ්‍යාපන විෂය සම්බන්ධයෙන් ඔබට තියෙන යම් ප්‍රශ්න ගැටලු විසඳන්න අද ඔබත් එක්ක එකතු වෙන මම ගාල්ල අධ්‍යාපන කලාපයේ හබ්‍රාදෝ කොට්ටාසේ ඉතා සුන්දර විදුහල් පියසක් වන කහඳ මහා විද්‍යාලයේ පුරවැසි අධ්‍යාපනය උගන්වන උපුල් ආසිරි විධානගමුවයි. මාත් එක්ක ඉතාම සුන්දර අදහස් තියෙන දරුවෝ ටිකක් තමයි ඉගෙන ගන්නේ පාසල තුල. අද සතුටුයි මගේ පාසට අමතරව ඔබ වගේ දහස් සංඛ්‍යාත දරුවොත් එක්ක, ඔබගේ සුන්දර අදහස් තියෙන දරුවොත් එක්ක ඔබත් එක්ක කාලය ගත ගන්න ලැබිච්ච එක. එහෙනම් දුවේ පුතේ, අපි පුරවැසි අධ්‍යාපනය විෂය සම්බන්ධයෙන් අද ඉගෙන ගනිමු. පසුගිය පාඩමෙන් අපි ඉගෙනගත් ප්‍රජාතන්ත්‍රවාදී පාලනයක අංග ලක්ෂණ පිළිබඳව. ඔබ දන්නවා දුවේ පුතේ, ලෝකයේ බොහෝ රටවල් ප්‍රජාතන්ත්‍රවාදී රටවල්. සමහර රටවල් තියෙනවා ප්‍රජාතන්ත්‍රවාදී නොවන. නමුත් අපි ලෝකයේ දැනට පිළිගන්නේ ප්‍රජාතන්ත්‍රවාදී පාලන ක්‍රමය. ඒකට හේතුව තමයි දුවේ පුතේ, ප්‍රජාතන්ත්‍රවාදය තුළ නිදහස අදහස් ප්‍රකාශ කිරීම වගේ ගොඩක් කාරණා තියෙන නිසා. ප්‍රජාතන්ත්‍රවාදී පූර්ණ ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක ඉතා සතුටින් ජීවත් වෙන්න අපිට අවස්ථාව ලැබෙනවා. එතකොට ප්‍රජාතන්ත්‍රවාදය තුළ සර්වජන ඡන්ද බලයට ලොකු ඉඩකඩක් තියෙනවා. සර්වජන ඡන්ද බලය පදනම් කරගෙන තමයි ආණ්ඩු සහ පාලකයන් පත් කරගන්නේ. එතකොට සර්වජන ඡන්ද බලය අයිති අපි දන්නවා අපේ රටේ ප්‍රධානම කාරණය වයස අවුරුදු 18ට වඩා වැඩි වෙන්න ඕන. එතකොට මාධ්‍ය නිදහස, තොරතුරු ලබා ගැනීමේ අයිතිය, නිදහස් හා සාධාරණ මැතිවරණ පැවැත්වීම, අධිකරණයේ ස්වාධීනත්වය, ආණ්ඩු ක්‍රමවස්ථාව අනුව කටයුතු කිරීම ආදී වශයෙන් ප්‍රජාතන්ත්‍රවාදී පාලන ක්‍රමයක අංග ලක්ෂණ රැසක් පවතින බව මං හිතන්නේ අපේ දූල පුතා දැටමත් දන්නවා ඇති. ඔබේ පාසල තුල ඔබ එහෙම ඉගෙනගෙන ඇති. ඔබේ පෙළ පොතේ එහෙම විස්තර තියෙනවා. අපි අපේ සමාජයේ අපි දකිනවා මේ හුඟක් දේවල් අපි භුක්ති දන්නේ දැන් සාධන ඡන්ද බලය. අපි දන්නවා අපි යම් යම් මැතිවරණ සහභාගී වෙනවා. දූල පුතා නම් එහෙම සහභාගී වෙන්න ලැබෙන්නේ නැහැ නේද? හේතුව ඔව් වයස 18 සම්පූර්ණ නැහැ. නමුත් 18 සම්පූර්ණාම අපිට පුළුවන් යම් යම් මැතිවරණ වලට සම්බන්ධ වෙන්න. ඒතර අපි තමයි දුවේ පුතේ පාලකෙන් පත් කරගන්නේ. එතකොට සර්ජන් තන්ද බලය අපි ඍජුව සම්බන්ධ වෙන අවස්ථා හතරක් විතර තියෙනවා. එකක් තමයි ජනාධිපතිවරණය, මහමැතිවරණය, පළාත් සභා මැතිවරණය සහ ප්‍රාදේශීය සභා මැතිවරණ. අපි මේකෙදි අපි යම් යම් පාලකයින් සහ දේශපාලන පක්ෂවල දේශපාලන ව්‍යවස්ථා ගැන අධ්‍යයනය කළා. හොඳ පාලකයෝ තමයි පත් කරන්න උත්සාහ කරන්නේ. පත් කරගත්ත පාලකයා හොඳ නැත්තම් අපි කරන්නේ මොකද්ද දුවේ පුතේ? ඊළඟතවදී ප්‍රජාතන්ත්‍රවාදී විදියට අපි ඒ පාලකයා ඉවත් කළා, තවත් පාලකයෙක් පත් කරගන්න. ඒක තමයි සර්වජන ඡන්ද බලය කියලා කියන්නේ. හැබැයි ඒකේ සම්පූර්ණ අයිතිය තියෙන කාටද? රටේ ජනතාවට. අපිට තමයි තියෙන්නේ ඒ අයිතිය. හැබැයි මේ දූල පුතා නම් ඒ අයිතිය ගන්න ටිකක් කල්යයි. මොකද වයස 18ක් සම්පූර්ණ වෙච්ච නැති නිසා. මම දූලට සුභාතනා කරනවා වයස 18ක් සම්පූර්ණාම මේ සර්වජන ඡන්ද බල අයිතිය අරගෙන ඔබට සාර්ථක විදියට පාලකයින් පත් කරගන්න අවශ්‍ය බුද්ධිය ලැබෙන්න කියලා. අර ඒ බුද්ධිය තමයි අපි මේ පුරවැසි අධ්‍යාපන විෂය හරහා දෙන්නේ. ඊට පස්සේ අපිට තියෙනවා මාධ්‍ය නිදහස. අපි දන්නවා මාධ්‍ය. මාධ්‍ය කියන්නේ විවිධ මාධ්‍ය තියෙනවා නේද පුතේ? රූපවාහිනිය තියෙනවා, ගුවන් විදුලිය තියෙනවා නේ, ඒ වගේම පත්තර තියෙනවා. ඊට අමතරව මේ තියෙනවා මේ අන්තර්ජාලයේ තියෙන විවිධ මාධ්‍ය. ඒතකොට ඔබ කියයි YouTube තියෙයි කියලා නේ. ඒ වගේ විවිධ මාධ්‍ය තියෙනවා. අන්න ඒ මාධ්‍යවල නිදහස ආරක්ෂා කරන්න අපිට අවශ්‍ය වෙනවා. තවත් කාරණයක් තමයි පුතේ, මේ මාධ්‍ය නිදහස අසීමිත විදිහට පාවිච්චි කරාම ඒක එච්චර හොඳ දෙයක් නෙවෙයි. එහෙනම් මාධ්‍යයක් දැනගන්න ඕන ප්‍රජාතන්ත්‍රවාදී රටක තමන්ගේ නිදහස අයුතු විදියට භාවිතා නොකරන්න. ඊට පස්සේ තොරතුරු ලබා ගැනීමේ අයිතිය. අපි හැමෝම ආසයි තොරතුරු ලබා ගන්න නේද? අපි හරි ආසයි ප්‍රවෘත්ති බලන්න. අපි හරි ආසයි අන්තර්ජාලය සැරිසරන්න. හුඟක් කාට මොකද කියන්නේ මේ තොරතුරු තමයි සොයන්නේ. මොනවද තොරතුරු? ලෝකයේ තියෙන විවිධ තොරතුරු. ඒක දේශපාලන වෙන්න පුළුවන්, සංස්කෘතියින් වෙන්න පුළුවන්, සමාජ සම්බන්ධතා වෙන්න පුළුවන්. විවිධ දේවල් අපි මාධ්‍ය හරහා ලබා ගන්නවා. අනිත් එක තමයි නිදහස සහ සාධාරණ මෙතරන පැවැත්ම. ඔබ දන්නවනේ නිදහස සහ සාධාරණ කියන්නේ අදහස් දෙකක්නේ. නිදහසේ මැති වෙන ඡන්දය පාවිච්චි කිරීම ඇතිය. සායක සාධාරණ වෙන්න ඕන. කිසිම බලපෑමක් තියෙන්න බෑ ඒ දේශපාලන දවසට, ඡන්දය දවසට දේශපාලන පක්ෂවලින් හෝ වෙනත් ආයතනවලින් අහවල් පුද්ගලයින්ට උදව් කරන්න, ඒ වගේ කිසිම බලපෑමක් වෙන්නත් බෑ. කිසිම බඩු භාණ්ඩ බෙදා දීමක් කරන්නත් බෑ. එතකොට ඒක සාධාරණ මැතිවරණයක් වෙන්නේ නැහැ. එහෙනම් නිදහස සාධාරණ මැතිවරණත් පැවැත්වීම ප්‍රජාතන්ත්‍රවාදී ලක්ෂණයක්. ඊට පස්සේ අධිකරණයේ සාධීනත්වය. ඔබ දන්නවා අධිකරණය තමයි රටක තියෙන ඉහළම ආයතනය නේද? ඔබ කොච්චර උස වුණත් ඔබට වඩා නීතිය ඉහළයි. ඔබ නීතිය නොදැන සිටීම සමාවට කාරණයකුත් නෙවෙයි. එහෙනම් අධිකරණය සාධීන වෙන්න ඕන. අධිකරණය සාධීන වෙන කියන්නේ මොකද පුතේ? අධිකරණය තීන්දුව තීරණය දෙද්දී පුද්ගලයාගේ තත්ත්වය දිහා බලන්නේ නැතුව වරදේ ස්වභාවය නැත්තම් ඔහු කරපු දේ පිළිබඳ සොයලා බල තමයි තීන්දුව තීරණ දෙන්නේ. එතකොට අධිකරණය ඔබ දන්නවා ඇතීනා දේවගණ තමයි ඉන්නේ. S2 අන්දයි එතුමිය S2 වහගෙන ඉන්නේ. එන් අදහස් ගන්නේ තමන් ඉදිරියට කිසිම කෙනෙකුට අසාධාරණයක් වෙන්න හේතුවක් නැහැ, එහෙම වෙන්න දෙන්නේ නැහැ කියලා. අන්න ඒ වගේ දේවල් තමයි පාලන ක්‍රමයක අංග ලක්ෂණ වෙන්නේ ප්‍රජාතන්ත්‍රවාදය සම්බන්ධයෙන්. ඊට පස්සේ අද අපි ඉගෙන ගනිමු රාජ්‍ය හා ආණ්ඩුව පිළිබඳ දොරටු. දැන් ඔබ දන්නවා රාජ්‍ය කියන්නේ එකක්, ආණ්ඩුව කියන්නේ තව එකක්. හැබැයි මෙතන වඩා ප්‍රබල වෙන්නේ රාජ්‍ය, ආණ්ඩුව නෙවෙයි. හේතුව මොකද්ද? රාජ්‍ය කියලා කියන්නේ පුදුවේ පුතේ, දුල පුතා දන්නවා, රාජ්‍ය ස්ථාවරයි. රාජ්‍ය වෙනස් වෙනවද? රාජ්‍ය වෙනස් වෙන්නේ නැහැ. හැබැයි ආණ්ඩුව ස්ථාවරයි. ආණ්ඩුව වෙනස් වෙනවා නේද? අපි මම ඉස්සෙල්ලා කියන්නේ සර්වජන තන්ද බලය ගැන. එතකොට අපි සර්වජන තන්ද බලය මොකද්ද කරන්නේ? මෙන්න මේ ආණ්ඩුව වෙනස් කරන එක. හැබැයි අපි රාජ්‍ය වෙනස් කරන්න යන්නේ නැහැ. අපිට රාජ්‍ය වෙනස් කරන්න බෑ. ඔන්න උදාහරණයක් ඇස කියනවා ශ්‍රී ලංකාව, ඉන්දියාව, ජපානය නේද, චීනය. දැන් මේවා මේ වර්තමාන රාජ්‍යයන්. මේවා ජාතික රාජ්‍ය කියලා තමයි කියන්නේ. ඇයි ජාතික රාජ්‍ය කියන්නේ? යම් යම් ජාතීන් විසින්, ප්‍රබල ජාතීන් විසින් ඒ රටේ පාලන බලය මෙහෙවීම. එතකොට ජාතික රාජ්‍ය කියලා කියන මේ රාජ්‍ය ලෝකයේ දැන්ට වැඩිපුරම තියෙන ජාතික රාජ්‍ය. හේතුව තමයි දුවේ පුතේ ප්‍රජාතන්ත්‍රවාදය සහ රාජ්‍ය කළමනාකරණය කරගන්නකොට අපිට මේ ලෝකයේ තියෙන රාජ්‍ය හඳුනගන්න පුළුවන් වෙනවා. එතකොට අපට මූලික ලක්ෂණ හතරක් දකින්න පුළුවන් රාජ්‍යයේ. භූතාල සමයට දුවල දන්නව ඇති මම කියන්නත් කලින් නේද? උගොල්ලෝ පෙළපොත එහෙම චියවනවා, ඉස්කෝලේ ගුරු ගණ්ඩනවනේ. එහෙනම් දුවේ පුතේ රාජ්‍යයක අංග ලක්ෂණ හතරක් තියෙනවා. පළවෙනි එක තමයි භූමිය. ඔබ දන්නවා භූමියනේ. මම තව පොඩ්ඩෙන් එක වැඩිපුර පැහැදිලි කරන්නම්. ඊට පස්සේ ජනගහණය. ඒකත් මම පැහැදිලි කරන්න, දැන්ට වචනයක් වශයෙන් එක දැනගන්නකෝ. ජනගහණය. ඊට පස්සේ ආණ්ඩුව. අනිත් එක තමයි ස්වාධිපති බලය. එහෙනම් දුවේ පුතේ ගොල් දන්නවා නිශ්චිත දේශ සීමාවකින් වට වූ භූමි ප්‍රමාණය හා ඒ වටා පිටි මුහුදු තීරයත් භූමිටියලින් තියෙන අහසත් අයිති වෙන්නේ අන්නේ භූමිය කියන කොටසට. දැන් දුවල පුතා දන්නවා මුහුදෙන්නම් අපිට අයිති වෙනවා සැතපුම් 200ක් අයිති වෙනවා. අපිට අපේ රටත් අතර ලොකු මුහුදක් අපිට තියෙනනේ. එතකොට අපි දන්නවා ඉන්දියාවයි ලංකාවයි අතර සැතපුම් 200ක ඉඩක් නැහැ. එහෙනම් මොකද කියන්නේ? ඒ මුහුදු තීරය හරියට බෙදලා සමානව රටවල් දෙකට අයිති වෙනවා. දැන් ඉන්දියාව විශාල රාජ්‍යයක්, අපි කුඩා රාජ්‍යයක් කියලා මුහුදෙන් අඩි වැඩි කරන්නේ නැහැ. එහෙම විශේෂත්වයක් තියෙනවා. එහෙනම් ඉන්දියාව සහ ලංකාව අතර සීමාවේ 200ට අඩු නම් දුවේ පුතේ ඒ දුර ප්‍රමාණය බෙදලා හරි අඩක් වශයෙන් තමයි දෙන්නේ. එතකොට අනිත් ප්‍රදේශවලින් දැන් දකුණු පළාතට යනකොට බේන තෙක්මානේ තියෙන මුහුද. එහෙනම් ඒකෙන් සතුන් 200ම අපිට තියෙනවා. ඊට පස්සේ භූමිය තව තියෙනවා පුතේ. අපි දූපත් ඒවයි තිබෙන්නේ අර භූමිය කියන කොටසට. තව දින අපිට අහසිනුත් අයිතියක් තියෙනවා පුතේ. සතුන් 100ක පමණ අහසින් අයිති වෙනවා අපිට. එතකොට අපේ අහස ඉහලින් සතුන් 100ට අඩුවෙන් යන ගුවන් යානා යනවනම් අවසර ගන්න ඕන අපින්. අපේ රටෙන් අවසර ගන්න ඕන. එහෙම නැත්නම් අපිට අවශ්‍ය දෙයක් ගන්න පුළුවන්. මුහුදු සීමාවේ යනකොටත් ඒ නැව් වලින් අපින් අවසර ගන්න ඕන. නැත්නම් අපිට පුළුවන් ඒ සම්බන්ධයෙන් යම් යම් ක්‍රියාමාර්ග ගන්න නෛතික වශයෙන්. දුවේ පුතේ දැන් ඔන්න භූමිය ගැන දැනගත්තා. ඊට පස්සේ අපිට අයිති වෙනවා දුවේ පුතේ මේ නිශ්චිත භූමි ප්‍රදේශයේ ජීවත් වෙන ජනසංඛ්‍යාව. එයා තමයි ජනගහනය කියලා කියන්නේ. එතකොට මේ ජනගහනය තුළ ළමයි, වැඩිහිටියන්, තරුණ අය, එතකොට විවිධ ජන වර්ග, විවිධ ආගම් අධහන අය, විවිධ අය ඉන්නවා. දැන් අපේ රට එහෙමනේ බෞද්ධ සංස්කෘතියක් බව දුල පුතාල දන්නවනේ. එහෙනම් අපේ රටෙත් අර ඒ ගැටලුව තියෙනවා. හැබැයි ඒ රටේ භූමිය තුළ ජනගහනය සියලුම දෙනා ඒ රටේ සම්පතක් වශයෙන් තමයි සලකන්නේ. එතකොට සිංහල, දමිළ, ඉස්ලාම්, මුස්ලිම් ආගම් අධහන අය, එතකොට බෞද්ධ ආගම් අධහන අය, මේ හැම දෙනාම ඒ රටේ සම්පතක්. එතකොට ජනගහනය කියලා කියන්නේ ඒ අය. ඊට පස්සේ තවත් කාරණයක් තියෙනවා මේ ආණ්ඩුවෙන් කියලා ඔගල දන්න. දැන් අපි ආණ්ඩු පත් කරනවා අපි. එතකොට මේ රටේ භූමිය, ජනගහනය, ආණ්ඩුව සහ ස්වාධිපති බලය. මෙන්න මේ ස්වාධිපති බලය, භූමිය සහ ජනගහනය පාලනය කරන්න අපිට ක්‍රියාකාරී ඒකකයක් ඕන. අන්න ඒක තමයි පුතේ දුවේ ආණ්ඩුව කියලා කියන්නේ. එතකොට ආණ්ඩුව ප්‍රජාතන්ත්‍රවාදී රටකනම් පත් කරන්නේ කවුද? ප්‍රජාතන්ත්‍රවාදී රටකනම් පත් කරන්නේ සර්වජන ඡන්ද බලයෙන්. සර්වජන ඡන්ද බලය අයිති මම කිව්වනේ අවුරුදු 18 සම්පූර්ණවම දුවල පුතාටත් එතනට යන්න පුළුවන්කම ලැබෙනවා. හැබැයි දුවේ පුතේ ආණ්ඩුව අස්ථාවරයි. ඇයි අස්ථාවර? මොකද මම කිව්වනේ අවුරුදු අපේ රටන පහෙන් පාට මැතිවරණ තියෙනවා. ඒතර පාලකයෝ පත් වෙනවා. ඒතර ආණ්ඩුව වෙනස් වෙනවා. ඒතර ජයග්‍රහණය කර කර ආණ්ඩු බලය පිහිටවන්නේ. එහෙනම් ආණ්ඩුව අස්ථාවරයි. ඊට පස්සේ මම දූල පුතාට කියන්න කැමති මේ ස්වාධිපති බලය. ස්වාධිපති බලය කියන්නේ මොකද්ද? ස්වාධිපති බලය කියන්නේ අභ්‍යන්තර සහ බාහිර වශයෙන් ඒ රට පාලනය කරන්න පාලකයින් පත් කරගන්නවා. අපි ඒ පාලකයින්ට අපි බලය දෙනවා අභ්‍යන්තර සහ බාහිර වශයෙන් රට වෙන දේවල්, බාහිර බලපෑම්, ඒවයින් ජනතාව බේරා ගන්න, පාලනය කරන්න, ඒ වගේ දේවල්. එතකොට දූල පුතාලා දන්නවා ආණ්ඩුව අස්ථාවරයි, කලින් කාලට වෙනස් වෙනවා. හැබැයි ආණ්ඩුවේ තියෙනවා ප්‍රධාන කාර්යයන් ටිකක්. මොකක්ද දන්නද? රටක අනිවාර්ය අංගයක් තමයි විනය කියන එක නේද පුතේ? දැන් අපේ පාසල තුලත් අපි විනය නැත්තම් අපේ පාසල කොච්චර දියුණුවත් නැහැ. භෞතික සම්පත් කොච්චර තිබුණත් තට්ටු ගොඩනැගිලි තියෙනවා, පරිගණක තියෙනවා. නමුත් පාසල තුල විනය නැත්තම් ඒ පාසලේ කිසිම දියුණුවක් අපි දකින්නේ නැහැ. එතකොට ಗುಣ නැන දෙකම තියෙනවා අපි ගාව නේද? නැන විතරක් තිබ්බ හරියන්නේ නැහැ, ಗುಣ විතරක් තිබ්බ හරියන්නේ නැහැ. දෙකම සම්බරව තියෙනවා. රටක් ගත්තත් එහෙමයි දුවේ පුතේ. අපි දන්නවා මේ ආදරණීය දූල පුතාලා හොඳටම දන්නවා රටක විනය නැතුණාම ඇතිවන ගැටලු. ඒතොර ඒ රාජ්‍ය තුල ප්‍රධානම කාර්ය තමයි නීති හා සාමය ආරක්ෂා කිරීම. ඒ වගේම නීති හා සාමය ආරක්ෂා කරන්න වස්තදායකය, විධායකය සහ අධිකරණය කියලා ආණ්ඩුවේ කොටස් තුනක් තියෙනවා. මේ ආණ්ඩුවේ තියෙන ප්‍රධාන කොටස් තුන වස්තදායකය, විධායක සහ අධිකරණය දූල පුතාලා දන්නවනේ. දූල පුතාලා දන්නවා. එතකොට විවස්ථාදායක අධිකරණය තමයි හුඟක් වෙලාවට රටේ නීති ආරක්ෂා කරන්නේ. ඊළඟට පුතේ අපි යමු මේ රාජ්‍ය පිළිබඳව ඇරිස්ටෝටල් ප්‍රකාශ කරපු දේවල්. ඔබ දන්නවනේ ඇරිස්ටෝටල් කියන්නේ බොහෝම ප්‍රසිද්ධ චරිතයක් කියලා ලෝකේ. ඇරිස්ටෝටල් ප්‍රකාශ කරනවා ප්‍රීතිමත් හා ගෞරවාන්විතව ජීවිතගත කිරීමේ අරමුණින් මිනිසුන් එකට එක්වී පිහිටුවගත් සංවිධානය රාජ්‍ය කියලා. එතකොට යම් නිශ්චිත භූමි ප්‍රදේශයක් ස්ථිර වාසභූමිය කරගත් ජනසංඛ්‍යාවක් ජීවත්වන ස්ථානයක් අඩු හෝ වැඩි වෙන්න පුළුවන්. හැබැයි ඒ ජනසංඛ්‍යාවෙන් සමිත ජනතාව බහුතර අනුමැතිය ලැබුණු සංවිධානාත්මක ආණ්ඩුවක් සහිත බාහිර වශයෙන් ස්වාධීන මිනිස් සමාජය තුළ රාජ්‍ය කියලා අපිට මහාචාර්ය ගානර් කියලා දෙනවා. තවත් තියෙනවා පුතේ, මම දැන් දූල පුතාට කියන්නම් මේ ජාතික රාජ්‍ය කියලා දෙයක්. ජාතික රාජ්‍ය කියන්නේ අර ජාතියක් පදනම් කරගෙන ඇතිවෙච්ච සංකල්පය මත බිහිවෙච්ච රාජ්‍ය. එක් ජාතියක් සඳහා එක් රාජ්‍යයක් යන සංකල්පය මත තමයි මේක බිහි වුණේ. එතකොට භූමිය, ජනගහනය, ආණ්ඩුව හා ආධිපත්‍ය මේ රාජ්‍ය තුළ තියෙනවා. ඒකෙන් අංග සම්පූර්ණ වෙනවා. අභ්‍යන්තර බාහිර කටයුතු සම්බන්ධයෙන් ආධිපතිලකුත්, ආධිපති බලයකුත් මෙයාට හිමි වෙනවා. ඒ වගේම තමයි පුතේ උල්තිය නිල බල ප්‍රාන්තියක් මගින් පාලන බලය මෙහෙවනවා. ඒ උල්තිය නිල බල ප්‍රාන්තියක් කියන්නේ එයාලා මේ පාලන බලය මෙහෙවන්න ඒ සම්බන්ධයෙන් අවබෝධයක් තියෙන කොටස. ඒතකොට ජාතික රාජ්‍යයේ ප්‍රධාන ලක්ෂණ තමයි ඒවා. හැබැයි දුවේ පුතේ මේ ජාතික රාජ්‍ය බිහිවෙනකන් ඉඳන් වැඩව සම්රාජ්‍ය බව දූල පුතාලා දන්නවද නේද? එහෙනම් ඒක ගැන කියන්න ඕනේ නැහැ දැන්. එතකොට ජාතික රාජ්‍ය ආරම්භ වෙන්නේ 1500 සිවසේ. මේ 1500 සිවසේ මුලින්ම එංගලන්තය සහ ප්‍රංශය තමයි මුල්ම ජාතික රාජ්‍ය බවට පත් වෙන්නේ. ඊට පස්සේ ජර්මනිය සහ ඉතාලිය ජාතික රාජ්‍ය බවට පත් වෙනවා. ඊට පස්සේ ක්‍රමානුකූලව ලෝකේ හැම රටකම ජාතික රාජ්‍ය සංකල්පය ව්‍යාප්ත වෙලා ජාතික රාජ්‍ය බිහිනවා. වැඩවසම් රාජ්‍ය මොකද වෙන්නේ දූපතේ? ඒක බිඳ වැටෙනවා. වැඩවසම් ක්‍රමය ගැලපෙන්නේ නැහැ කියලා ලෝකය පිළිගන්නවා. ඊට පස්සේ දුවේ පුතේ මේ ජාතික රාජ්‍ය වල සමහර රටවල් තියෙනවා විශේෂ කැපිලා පෙනෙන රටවල්. උදාහරණයක් ගත්තොත් අතීතයේ තියෙන එංගලන්තය, ස්පාඤ්ඤය, ෆ්‍රාන්සය, ජර්මනිය ජාතික රාජ්‍ය ලෝකේ ගොඩක් තිබුණාට ඒ රාජ්‍ය කැපිලා පෙනෙනම අනිත් රාජ්‍යවලට වඩා. ඒකට හේතුවක් තියෙන දුවේ පුතේ. මේ ජාතික රාජ්‍ය බිහි වෙන හේතු තියෙනනේ බලපපු හේතු එකක් තමයි රෙපරමාදු ආගමික ප්‍රතිසංස්කරණ. දූල පුතාල ඉතිහාසය ගැන ඉගෙන කරන හින්දා මම ඒක පැහැදිලි කරන්න යන්නේ නැහැ. මොකද ඉතිහාසයේ 10 11 පන්තිවල අපි ඒක කතා කරනවා. ඊට පස්සේ පුනරුදය. එතන ජාතික රාජ්‍ය බිහි වෙන බලපපු හේතුවක් තමයි එකක් රෙපරමාදු ආගම ප්‍රතිසංස්කරණ, අනිත් එක පුනරුදය. ඊට පස්සේ වැඩවසම් ක්‍රමයේ බිඳ වැටීම. මම කිව්වේ දූල පුතාට වැඩවසම් ක්‍රමයේ නැති වුණා. වැඩවසම් ක්‍රමයේ ප්‍රධානිය කවුද? රජතුමා. රජතුමා හිතනවා රටේ හැමදේමයි තියෙන්නේ රජතුමාට. ඒක මහා ඒකාධිපති අදහසක් වර්තමානය අනුව. ඒකින්ද වැඩවසම් ක්‍රමය බිඳ වැටෙනවා. ධනවාදියා ටිකක් බිහි වෙනවා. ඒ කියන්නේ මුදලට මුල් තැන දෙන, එහෙම ටිකක් බිහි වෙලා ලෝකේ රටවල ධනය සම්බන්ධයෙන් තරඟයක් ඇති වෙනවා. අනිත් එක විද්‍යාත්මක දැනුම වර්ධනය වෙනවා. ඔබ දූල පුතාල දන්නවා ඉතාලිය මුල් කරගෙන, එංගලන්තය මුල් කරගෙන, කාර්මික විප්ලවය මුල් කරගෙන අලුත් අලුත් විද්‍යාත්මක දැනුම ලෝකේ ව්‍යාප්ත වෙලා යනවා. එහෙම වුණාම අන්න ධනවාදී රාජ්‍ය ජල ජාතික රාජ්‍ය මම කිව්වා ධනවාදී රාජ්‍ය මෙන්න මේවා ලෝකේ තරගයක් ඇති වෙනවා. හැබැයි පස්සේ කාලෙක මේ ප්‍රබල ජාතික රාජ්‍ය විදියට අපිට අඳුරගන්න පුළුවන් පෝලන්තය, පෘතුගාලය, ඕලන්දය, එංගලන්තය වගේ රටවල්. ඒගොල්ල ප්‍රබල ජාතික රාජ්‍ය වශයෙන් මතුවෙනවා. එතකොට අනිත්‍යර බලපෑම් කරන. එතකොට අපි දන්නවා මේ දේශ ගවේෂණය කළා, ඒගොල්ල රටවල් හොයාගෙන රටවල් යටත් කරගන්නවා. ඔයගොල්ලෝ දන්නවා ඒ කාලෙක එංගලන්තයට කිව්වේ හිරු නොබසින අධිරාජ්‍ය කියලා. ලෝකේ හැම රටකම මේ එංගලන්තේ රටවල් තිබුණ නිසා. එංගලන්තය දේශ ගවේෂණය කළා, අනිත් අයගෙන් අරගෙන, අනිත් රටවලින් තොරතුරු අරගෙන ඒගොල්ලෝ ලෝකේ රාජ්‍යයන් බිහි කරගත්තා තමන්ගේ රටේ සුභසිද්ධිය තකාසා තමන්ගේ බලය ව්‍යාප්ත කරන්න. එතකොට හැබැයි ඒක කරන්න යාට විශේෂ දැනුමක් හැකියාව තුන අනිත් රටවල වඩා. එංගලන්තය, පෝලන්තය, නෙදර්ලන්තය, එතකොට ජර්මනිය, එතකොට ස්පාඤ්ඤය, පෘතුගාලය, ඒ රටවල විශේෂ ලක්ෂණ තිබුණා. එකක් තමයි පුතේ දුවේ ජාතික ඒකාග්‍රතාවය කියලා කියන්නේ මොවුන්ට තිබුණා තමන්ගේ ජාතිය ගැන හැඟීමක්. මම එංගලන්ත ජාතිකය කියලා හැඟීමක් තුන හැමෝටම. ඒක ජාති වශයෙන්, කුල වශයෙන්, පළාත් වශයෙන් බෙදලා තිබුණේ නැහැ. බෙදීමක් නැතුව පොදුවේ තිබුණ හැඟීම ජාතික ඒකාග්‍රතාවය, තමන්ගේ රට දියුණු කරන්න කියන අදහස. ඊට පස්සේ තිබුණා මේ නවීන තාක්ෂණය, විශේෂ නාවික තාක්ෂණය, ඒ වගේ දේවල්. යුද ශිල්පය ඔබ දන්නවා එංගලන්තය, එතකොට ස්පාඤ්ඤය, පෘතුගාලය. අපි දන්නේ නැති කාලෙත් තිබුණා කාලතුවකු පෘතුගාලයට. එහෙම අපේ අය අපේ මිනිස්සු බය වුණා ඒව දැකලා. මොකද ඔවුන්ගේ ඒ තාක්ෂණය ඔවුන් දියුණු කරගත්තා, නවීන යුද තාක්ෂණය. ඊට පස්සේ දියුණු ආර්ථිකයක් පැවතීම. ඒගොල්ලගේ ආර්ථිකය දියුණු කරන්න තමයි උත්සාහ කරේ. ඒකත් තමයි දේශ ගවේෂණය හරහා මේ අපේ රටවල ඇවිල්ලා අපේ රටේ තියෙන දේවල් අරගෙන ගිහිල්ලා ඒගොල්ල තමන්ගේ රටවල් සම්බන්ධනය කරා. ඒක එකක්. ඊට පස්සේ තමන්ගේ රටේ කර්මාන්ත පටන් ගත්තා. විශේෂයෙන්ම ජනතාව පරිබෝධ සහ පොළඹවන බාණ්ඩ, ඔය රූපවාහිනිය වෙන්න පුළුවන්, විවිධ ආහාර වර්ග වෙන්න පුළුවන්, ඒ වගේ දේවල් ජනතාවගේ මාංශට ඇතු කළා. ඒ හරහා විශාල ව්‍යාපාර පටන් ගත්තා. අනිත් එක තමයි නිර්මාණශීලී හැකියාව. මේ අය නිතරම අලුත් දෙයක් හිතන්න පුරුදු වුණා. කියන්නේ තියෙන දේ වෙනස් කරන්න, අලුතෙන් යමක් නිර්මාණය කිරීමේ හැකියාව මෙයාට තිබුණා. ඒකත් තමයි අධ්‍යාපනකමෙන් ආවා, ඊට සමාජයෙන් ආවා, මෙතන බාහිර රටලින් ආව බලපෑමේ මේගොල්ලෝ අලුත් දේවල් හොයාගත්තා. ඒ හරහා නිර්මාණශීලී විදියට මේගොල්ලෝ මොකද කරේ? තමන්ගේ හැකියාවන් දියුණු කරගෙන තමන්ගේ රට ලෝකයේ විශේෂ රටක් බවට පත් කළා. දුවේ පුතේ, අද දවසේ අපි කතා කරේ ප්‍රජාතන්ත්‍රවාදයේ තියෙන ලක්ෂණ, ජාතික රාජ්‍ය, ජාතික රාජ්‍ය බිහිවීම, සුවිශේෂී ජාතික රාජ්‍ය බිහිවීම, ආණ්ඩු බලයට පත්වීම, එතකොට ආණ්ඩු සහ රාජ්‍ය අතර වෙනස නේද? අපි ඒව තමයි කතා කරේ. ඉතින් දුවේ පුතේ, මේ මම කතා කරපු දේවල් ඕගොල්ලන්ට පැහැදිලි ඇති හුඟක් වෙලාවට. මොකද මගේ දූල පුතාලා ඉතාම දක්ෂ පිරිසක්, මම දන්නවා විචාරශීලී, නිර්මාණශීලී, අර සුවිශේෂී ජාතික රාජ්‍යල හිටපු මිනිස්සු වගේ අතිශයම නිර්මාණශීලී. ඒකින්ද මේ දූල පුතාට පුළුවන් මේ මම කතා කරපු දේ අරගෙන, පෙළ පොතේ තියෙන දේත් අරගෙන, ඔබට පුළුවන් මේ සර රූපాయని බලනකොට, ප්‍රවෘත්ති බලනකොට, විවිධ වැඩසටහන් බලනකොට, අන්තර්ජාලය සැසඳනකොට මෙන්න මේ විෂය සම්බන්ධයෙන් හරියට කරුණු වෙනවා. මොකද මේ විෂය සමාජගත විෂයක්නේ. පුරවැසියන් සම්බන්ධයෙන් ඉගෙන ගැනීම සහ රටේ තත්ත්වය ඉගෙන ගැනීම. එහෙනම් ඒ කරුණේම හොයාගෙන, අලුත්තරතුරු හොයාගෙන, නිර්මාණශීලව හිතලා, නිර්මාණශීලීව බලලා යමක් දිහා ඔබට පුළුවන් ඔබගේ ජීවිතය සාර්ථක ගන්න, මේ සරිය අපසාමාර්ථුලාගෙන් ඉහළ ප්‍රතිඵල ගන්න. ඉතින් දුවේ පුතේ, මම හිතනවා දරුවන්ගේ බුද්ධියට මම කතා කරා කියලා මේ ප්‍රජාතන්ත්‍රවාදයේ ලක්ෂණ, ආණ්ඩු සහ රාජ්‍යයන් අතර ප්‍රශ්න, එතකොට ජාතික රාජ්‍ය බිහිවීම, එතකොට සුවිශේෂී ජාතික රාජ්‍ය බිහිවීම, මෙන්න මේ වගේ දේවල් ගැන. ඒකින්ද අපි ඊළඟ දවසෙත් අපි මේ වගේම පාඩමකින් මොන ගහන්න බලාපොරොත්තු වුණා. දූල පුතාට පුළුවන් ඕනම් තමන්ට අදහස් තියෙනවා නම් ඒක අපිට දැනුවත් කරන්න. අපි ඒ හරහා පුළුවන් අපිට සමහරට කියවුණු නැති දේවල්, කතා කරේ නැති දේවල් තියෙනවා නම් ඒ ගැනත් කතා කරන්න පුළුවන්. ඒ සඳහා ඔබේ පාසලේ විදුහල්පතිතුමා හරි, විෂය සම්බන්ධයෙන් ගුරු මහත්මයා හෝ මහත්මිය හරි සම්බන්ධ කරගෙන ඒ තොරතුරු අපිට දෙන්න දකුණු පළාත් අධ්‍යාපන කාර්යාලයට. එතකොට අපිට පුළුවන් අලුතෙන් යමක් නිර්මාණය කරන්න, තවත් නිර්මාණශීලීව යම් යම් දේවල් මේ වැඩසටහන එකතු කරන්න. එහෙනම් ආදරණීය දුවේ පුතේ, අදට සමුගමු නේද? මම තවත් දවසක ආදරණීය දුවේ පුතාලා හම්බෙන්න එන්න හරිම කැමැත්තෙන් ඉන්නවා. අපි තව දවසක හම් වෙන බලාපොරොත්තු වෙන්න. දැනට සමගන්නවා ඔබට. ආයුබෝවන්, තෙරුවන් සරණයි.